SBS Radio.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
එහෙමනම් දැන් අපි වෙලාව වෙන් කරගන්නේ ශ්‍රී ලංකාවේ තත්ත්වීති පිළිබඳව කතාබහ කරන අපේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමට. ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් ජුරුතියාවල සුපුරුදු ලෙසින්. අයිබෝන් මනෝජ්.
අයිබෝන් දිලුක්ෂි.
අපි දන්නවා මේ ගෙවිලගිය සතිය බෞද්ධාගමිකයනට විශේෂිත වූ සතියක්. සම්මුදු තෙමගුළු සැමරීම වෙනුවෙන් බෞද්ධාගමිකයන් මේ සතියන්තය වෙන් කරගෙන ඒ පිළිබඳව වන ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙහි නියලමින් සිටින්නේ ලෝපුරාම. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දි මනෝජ් අපි දන්නවා දැන් ශ්‍රී ලංකාවේ පසුගිය කාලවකවානුවේදී ඇති වුණේ මේ බෝම්බ පිපිරීමත් සමග ඇති වුණ අවිනිශ්චිත වාතාවරණ හේතුවෙන් වෙසක් උත්සවය පවත්වන්නට සාර්ථකව පවත්වන්නට හැකියාවක් ලැබෙවිද නැද්ද කියන දෙගිඩියාවක් තිබුණා. ඒ නිසා අපි දැනගන්නට කැමති වෙසක් සැමරුම සහ ජනතා උද්‍යෝගය, එතකොට රටේ ආරක්ෂාව කොහොමද පවතුනේ, වෙසක් සැමරුම් කොයි ආකාරයෙන්ද පවත්වුනේ කියන කාරණාවත් දැනගන්න මුලින්ම.
ඔව් ලක්ෂ්‍ය, අප්‍රේල් 21 වෙනිදා සිද්ධ වෙච්ච ප්‍රහාරයත් සමග වෙසක් සැමරුමට යම් ආකාරයකින් බාධා එල්ලවන බව තමයි එදා ඉඳලා දැනගන්න ලැබුණේ. වෙසක් කියලා කියන්නේ කොළඹ නගරයේ තොරණ රැසක් ඉදිවන කාල සීමාවක්. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන්න ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙද්දී විශේෂයෙන් ආමිස පූජාවන් අතර තොරණ සහ පහන් කූඩු සඳහා විශේෂ අවධානයක් කොළඹ නගරයේදී වෙසක් වලදී අපිට දකින්න ලැබෙනවා. නමුත් මෙවරේ කිසිවක් සූදානම් කොට තිබුණේ නැහැ. නමුත් ඉතාමත් සතුටුයි ශ්‍රී ලාංකිකයන් විදිහට මතක් කරන්න, යම් බිඳ වැටුණු මොහොතක ශ්‍රී ලාංකිකයන් එක ජාතියක් ලෙස කොහොමද නැගී සිටින්නේ කියන කාරණයට හොඳ උදාහරණ සපයපු වෙසක් මංගල්‍යයක් මෙවර සැමරුවක් කිව්වොත් නිවැරදි. විශේෂයෙන්ම බෞද්ධාගමික ස්ථාන, කතෝලික දේවස්ථාන, ඒත් එක්කම ඉස්ලාම් භක්තිකයින් මේ සියලු දෙනාම එකතු වෙලා වෙසක් කූඩු හදලා වෙසක් සැරසිරි සිද්ධ කරලා බෞද්ධ පොඩි එල්ලලා ධජ පතාක එලවමින් මෙවර ශ්‍රී ලංකාවේ වෙසක් සමරන්න එකතු වුණා. වෙනදා එක තැනකට එකතු වන ජනතාව මෙවර තමන් ඉන්න ස්ථානයේ ඉඳලා ඉතාමත් සාර්ථකව වෙසක් මංගල්‍ය සැමරුවක් දුවොත් ඒ නිවැරදි. මෙච්චර කාලෙකට මගේ ජීවිත කාලෙකටත් මම නොදුටු ආකාරයෙන් වෙසක් අසිරියක් ශ්‍රී ලංකාවේදී නිර්මාණය වෙලා තිබුණා. විශේෂයෙන් දැන් පෙරේද දිනේ වෙද්දී දන්සල් සංවිධාන වීම ඉතාම මට්ටමක පැවතුණා. නමුත් ඊයේ දිනේ වෙද්දී නැවතත් ක්‍රියාත්මක වුණු බෞද්ධ ජනතාව මං මාවත් අසල සුපුරුදු ආකාරයෙන් දන්සල් දෙන්න පෙළඹුණු ආකාරයකුත් අපි දුටුවා. ඒ අනුව බලන විට මේ සිදුවුණු ප්‍රහාරයන්ගේ බිඳවැටීම් අමතක කරලා නැවතත් සාමාන්ය ජන ජීවිතයේ තවතීරණ උනාය කියන පණිවිඩය ජනතාව අතරින්ම ඉස්මතු වෙමින් තිබෙන ආකාරයක් වෙසක් මංගල්‍යයේදී දැකීමත් යම් ආකාරයෙන් සතුටට කරුණක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒත් එක්කම අපි දැක්කා වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් ජනාධිපති පොදු සමාවයටතේ සිරකරුවන් නිදහස් කිරීමත් ශ්‍රී ලංකාවේදී සිද්ධ වුණා. සිරකරුවන් 762 දෙනෙක් ඒ අනුව ජනාධිපති පොදු සමාවයටතේ නිදහස ලැබලා ගෙදර ගියා. ඒ වෙනුවෙන් පැවැත්විච්ච උත්සවයේදී ජනාධිපතිතුමා සඳහන් කළේ ලංකාවේ 11,000ක් පමණ සිරකරුවන් ඉන්න ඕන භූමියක 24,000කට අධික සිරකරුවන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසාම වෙන්නට ඕනේ මේ වර ඉතිහාසයේ වරකදී නිදහස් වුණු වැඩිම සිරකරුවන් සංඛ්‍යාව විදිහට 762 දෙනෙක් නිදහස ලැබලා ගෙදර ගියා. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ වර ජනාධිපති පොදු සමාවයටතේ පූජ්‍ය ගල ගොඩක් ඥානසාර ස්වාමීන් වහන්සේට යම් සමාවක් ලැබේවි කියලා. නමුත් එය සිදු වුණේ නැහැ. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඒත් එක්කම ස්වාමීන් වහන්සේලා පහුගිය දිනවල ඉල්ලීම් කළා. නමුත් ඒ ඉල්ලීමට මෙවර ප්‍රතිචාර ලැබෙනවා අපි දුටුවේ නැහැ. ඒකම අපිට දැනගන්න ලැබුණා ඊයේ දවසේ බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච මේ සිරකරුවන් නිදහස් කිරීමේ උත්සවයෙන් පස්සේ ජනාධිපතිතුමා ගලගොඩත් ඥානසාර ස්වාමීන් වහන්සේ අමුණාය කියලත් යම් තොරතුරක් වාර්තා වෙනවා, සාකච්ඡා කරාය කියලා. නමුත් ඒ නිදහස උන්වහන්සේට හිමි වුණේ නැහැ. එවැනි වාතාවරණයක් සමයි වෙසක් ආශ්‍රිතව ශ්‍රී ලංකාවේදී අපට වාර්තා කරන්න තිබෙන්නේ.
ඔව්, ඒත් එක්කම මේ ගෙවිලගිය සතිය ශ්‍රී ලංකාවට තවත් සුවිශේෂී වූ සතියක්. වසර 28කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවතුණුවේ සිවිල් යුදමේ වාතාවරණයට නිශ්චිත නිමාවක් තැබීම වෙනුවෙන් වන දසවෙනි සංවත්සරයේ විජයග්‍රහණයේ දසවෙනි සැමරුමේ යෙදලා තිබුණා. ඒ වෙනුවෙන් කොයි වගේ සැමරුමක්ද, කොයි වගේ සූදානමක්ද, කොයි වගේ ජනතා අවධියක්ද පැවතුණේ කියලත් මම දැනගන්නට කැමතියි මනෝජ්.
ඔව්, මේ මාසේ 18 වෙනිදා තමයි විජයග්‍රහණයේ සැමරුම් දිනය හැටියට නම් වුණේ. නමුත් වර වෙසක් පොහෝ දිනයේ දුනෙත් මේ මාසේ 18 වෙනිදා. ඒ හින්දා ඊයේ දවසේ තමයි විජයග්‍රහණයේ සැමරුම උත්සවශ්‍රීයෙන් සංවිධානය කරලා තිබුණේ එය නම් කරලා තිබුණේ දස වර්ෂාභිෂේක සැමරුම විදිහට. අපි දැක්කා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා මේ කියන සියලු දෙනාම රණවීර ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර දක්වලා මේ අවස්ථාවට සහභාගී වුණා. සියලු අමාත්‍යවරු නියෝජනය කරමින් අර්ජුන රණතුංග ඇමතිවරයා, ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා, එක්කම බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, මේ ගිය රණවිරුවන්ගේ ඥාතීන් මේ හැමෝම එකතු වෙලා රණවීර ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ කටයුතු සිද්ධ වුණා. ඒ ප්‍රධාන උත්සවය ඒ අරුණ විට දිවයිනේ සසු ප්‍රදේශවල යුද්ධය නිමා කරලා ලැබූ නිදහස සමරන්න බොහෝ දිනක් කැප වෙලා ඉන්නවා අපි දුටුවා. මෙහිදී ජනාධිපතිතුමත් සඳහන් කළේ යුද්ධය අවසන් කරලා එල්ටීටීය පරාජය කරලා දස වසරක් සමරනකොට රට රැකගන්න තවත් අලුත් වගකීමක් ශ්‍රී ලංකා හමුදාවටත් පොලිසියටත් පැවරලා තියෙනවා කියලා ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. ඒත් එක්කම මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාත් ඒ වෙනුවෙන් ඊයේ දිනේ පැවැත්වුණු විශේෂ දේශනයකදීත් සඳහන් කළේ එල්ටීටීය පරාජය කරපු යුද්ධය අවසන් අධියරේ කිසිදු යුධ අපරාධයක් සිද්ධ වුණේ නැහැ කියන එක නැවත වතාවක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළා. ඒත් එක්කම යුද ජයග්‍රහණය තෝරදීපු රණවිරුවන්ට වර්තමාන ආණ්ඩුව යටතේ පීඩා වින්න සිද්ධ වුණා. නමුත් අලුතින් මතුවෙලා තියෙන ප්‍රශ්න තර්ජනයන් රට බේර ගැනීමේ වගකීම පැවරෙන්නේ ඒ රණවිරුවන්ටමයි, ඔවුන් ඒ ටුකරාවි කියන අදහස මතු කරා. ඒ අනුව ඊයේ දිනය තමයි දස වර්ෂාභිෂේක සැමරුම විජයග්‍රහණයේ දසවන සංවත්සරයේ විදිහට ශ්‍රී ලංකාවේදී සමරන්න තියදුනේ. අපි දැක්කා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඔවුන් කියන්නේ සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන ඇල්ම, සාධාරණත්වය සහ සංහිඳියාව මේ කාරණාව වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම අගය කරනවා. සිවිල් අයිතිවාසිකම් යටපත් කරන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව ස්වස්ථවාදයට මුහුණ දෙන්නත්, රටවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නත් හැකියාව තිබෙනවා ශ්‍රී ලංකාවට කියලා ඔවුන් මතක් කරනවා. ඒත් එක්කම තවදුරටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙනවා කියන කාරණය ඇමරිකානු තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරලා ඊයේ දිනේ සඳහන් කරලා තිබුණා.
දැන් ඒත් එක්කම පසුගිය සතියේදී විශාල වශයෙන් දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වුණු සහ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වුණා ශ්‍රී ලංකාවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී හදිසි ඇති වුණේ කලාකාරී තත්ත්වය. ඒ සම්බන්ධව විවිධ මත තිබුණා. අපි දැක්කා දේශපාලනික යාන්ත්‍රණය මගින් යම් කිසි පිරිසක් යොදවලා සිදු කරපු ක්‍රියාදාමයක් කියන වගට තමයි බොහෝ ලෙසකින් අපිට අහන්නට ලැබුණේ මේ සම්බන්ධව අදහස් දක්වන පුද්ගලයන් වෙතින්. ඒ කොහොම වුණත් මේ මිනුවන්ගොඩ සිදුවීමෙන් පස්සේ මේ වෙනකොට එවැනි වූ තත්ත්ව ඉදිරියේදී ඇති නොවීමට මේ වෙනකොට ශ්‍රී ලංකා රාජ්‍ය අරගෙන තියෙන ක්‍රියාමාර්ග සහ මිනුවන්ගොඩ සිදුවීමේ පසු තත්වයේ පිළිබඳව මම දැනගන්නට කැමතියි මනෝජ්. මොකක්ද මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් අපිට වාර්තාවන අලුත්ම තොරතුරු?
විශේෂයෙන් මිනුවන්ගොඩ ආශ්‍රිතව තත්වය දැන් සාමාන්‍ය අපිට පත් වෙලා තිබෙනවා. පහුගිය සඳුදා දිනේ තමයි මේ අනපේක්ෂිත සහ සිදු නොවිය යුතු ක්‍රියාදාමය සිද්ධ වුණේ. මෙය යම්කිසි කණ්ඩායමකගේ මෙහෙවීම මත සිද්ධ වුණා කියන චෝදනා විවිධ පාර්ශ්ව එල්ල කරගන්නවා අපි දැක්කා. නමුත් මිනුවන්ගොඩ සියලු ජනතාව එක්කාසුව ව්‍යාපාර කරන නගරයක්. විවිධ අවස්ථාවලදී විවිධ තර්ජන දිවයිනේ විවිධ ප්‍රදේශවලට එල්ල වෙද්දී මිනුවන්ගොඩ ජාතීන් අතර ආගම් අතර සහයෝගිතා ගොඩනගා ගන්න මිනුවන්ගොඩ ජනතාව විශේෂයෙන් කැප වුණායි කියලා ඒ ප්‍රදේශයේ නියෝජනය කරන ස්වාමින් වහන්සේ නමකුත් අදහස් දක්වමින් කිව්වා. යනුව උන්වහන්සේලා අදහස් කළේ පිටින් පැමිණි පිරිසක් ඇවිත් මේ ප්‍රහාරය එල්ල කරා කියලා. ඊට පස්සේ විවිධ පාර්ශ්වවලට චෝදනා එල්ල වුණා. අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ඒත් එක්කම පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ට, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට, මේ සියලු දෙනාට ඇඟිල්ල දිග වුණා මේ ප්‍රහාරය අතරේ. ඒ අතරේ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා හෙට්ටිපොළ සිදුවුණු සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන්ගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගත්තා. ඒත් එක්කම මේ ප්‍රදේශවලට ගිහිල්ලා අපි දැක්ක රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සාසත් සාලි ආණ්ඩුකාරවරයාම නිරීක්ෂණවල නිරත වෙනවා. විශේෂයෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකයේ කණ්ඩායම් ගිහිල්ලා මේ ප්‍රදේශ ඡායාරූපගත කරා, වීඩියෝ සටහන් ලබා ගත්තායි, මොකටද කියලා දන්නේ නැහැ කියලා අදහස් පළ වුණා. ඉතින් මේ අතරේ අපි දැක්කා මහජන සාමය හා ආගමික සංහිඳියාව කඩකිරීමේ චෝදනා මත මහසෝන් බලකාය නායක අමිත් වීරසිංහ අත්අඩංගුවට ගත්තා. ඔහු මේ මාසේ 28 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒත් එක්කම ඔහු ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලයට මුදා හැරලා කියන චෝදනාව තමයි පොලිසිය අධිකරණයට වාර්තා කළේ. ඒත් එක්කම ජාතික සමගියට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත්තු සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාත් අපමත මුදා හරින්න නියෝග කළා. ඔහුට රුපියල් 105,000 වෙච්චි පුද්ගලික අප දෙකක් නියම වුණා. ඒත් එක්කම දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විදිහට පෙනී ඉන්න නාමල් කුමාරව අත්අඩංගුවට අරගෙන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. ඒත් එක්කම අපි දැක්ක ඊයේ දිනේ මව්බිම් වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ නීතිඥ අජිත් ප්‍රසන්න සහ නාමල් කුමාරගේ බිරිඳ මාධ්‍ය හමුවක් කියලා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අජිත් ප්‍රසන්න නීතිඥවරයා කිව්වේ නාමල් කුමාරව වරකපොළදී අත්අඩංගුවට අරගෙන වැල්ලවත්ත කොට්ටාසයට බාර දුන්නා. එහිදී වැල්ලවත්ත කොට්ටාසයේ පොලිස් අධිකාරීවරයෙක් නාමල් කුමාරට කිව්වා මේ ප්‍රහාරය එල්ල කරන්න කියලා නියෝග කළේ ජනාධිපතිතුමා. නමුත් ඒ ප්‍රහාරයේ වගකීම වරද ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට පටවන්න කියලා පොලිස් අධිකාරීවරයා නාමල් කුමාරට කිව්වා. එහෙම නොකරොත් ඔහු නිදහස් කරන්න නැතුව දිගින් දිගටම රඳවා ගන්න කටයුතු කරනවා වැනි ප්‍රකාශයක් සිද්ධ කරාය කියලා නීතිඥ ප්‍රසන්න මාධ්‍ය හමුවේදී කිව්වා. ඒත් එක්කම නාමල් කුමාරගේ බිරිඳත් එය තහවුරු කළා. තමන් නාමල් කුමාරව ගල්ලවත්තට බලන්න ගිය අවස්ථාවේදී නාමල් කුමාර මෙහෙම සිද්ධියක් සඳහන් කරා කියලා. එවැනි තත්ත්වයක් මේ ගැටුමින් පසු සිදුවීම් අතර අපිට වාර්තා කරන්න තිබෙනවා.
හොඳයි, එහෙනම් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාවුබිම් වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ කැඳවුම් කරු අජිත් ප්‍රසන්න නීතිඥවරයා මේ ආකාරයෙන් තමයි ඒ වගේ අදහස ප්‍රකාශ කළ හිටි.
නාමල් කුමාරගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. නාමල් කුමාර කියනවා තමන්ගේ බිරිඳට මම වරකපොළ පොලිසියට පැමිණිල්ලක් කරන්න ගිය මරණ තර්ජනයක් කරපු නිසා ඒකට පැමිණිල්ල කරන්න ගිය මාව කුදුලගෙන අල්ලගෙන ආවා වැල්ලවත්තට. එහිදී වැල්ලවත්ත කොට්ටාෂයේ බාර පොලිස් අධිකාරීතුමා මට කිව්වත් මෙහෙම කිව්වොත් උඹට නිදහස දෙනවා. මොකද්ද වැල්ලවත්ත කොට්ටාෂයේ බාර එස්පී මහත්තයා කියපු පණිවිඩය? නාමල් මෙන්න මෙහෙම කියපං, ජනාධිපති මෛත්‍රීපාල සිසේන මහත්තයා තමයි මට නියෝග කරේ මුස්ලිම් පල්ලිවලට ගහන්න කඩ කඩන්න මුස්ලිම් ගෙවල් ගිරිතියන්. එහෙම කරලා කිව්වා ජනාධිපතිතුමා මේකේ වරද පටවන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එහෙම කිව්වොත් නිදහස් කරනවා, නැත්නම් ඩීඕ ගහලා මාස 3න් 3ට අපිට කැමති කාලයක් බෝ රඳවා ගන්නවා කියන කතාව. ස්කෝල වලට යන වැඩට එන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියලා හදිසියෙම මේ විදිහට පල්ලිවලට ගහන්න ගලගෙන ගෙවල් ගිරිතිනකොට කඩ ගිරිතිනකොට මෙහි වරද ජාතිවාදී කියලා සංවිධාන වලට පටවලා ඇඟ බේර ගන්න හදපු උත්සාහයේදී ඒගොල්ලෝ තෝරගත්ත ප්‍රධාන ඉලක්කයක් උනේ ආණ්ඩුව වටන්න උදව් කරපු නාමල් කුමාර්.
මනෝජ්, ඒතකම මේ බ්‍රිෂාද් බදුදීන් අමාත්‍යවරයාට විශ්වාස භංගයක් ගෙනෙනවායි කියලා පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ සඳහන් කිරීමක් කළා මීට කලින් සතියේ. අපි දැක්කා මේ ගෙවිලගේ සතියේදී සම්බන්ධව යම් කිසි සූදානමක් තිබුණා කියලා. මේ විශ්වාස භංගයට අත්සන් තැබීම සම්බන්ධවත් විශාල කතා බහක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. මේ සම්බන්ධව තියෙන වටපිටාව දැනගන්නත් කැමතියි. මොකක්ද තත්ත්වය කියලා අලුතින්ම?
ඔව්, දැන් අතුරුලිය රතන ස්වාමින් වහන්සේ මේ විශ්වාස භංගය ගේනවා කියපු එකට එතරම් අනුකූලතාවයක් නොදක්වපු මන්ත්‍රීවරු පිළිබඳවත් අපි දැක්කා පහුගිය දිනවල. දැන් ගෙවුණු සතියේ මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ කණ්ඩායම එකතු කරලා තිබුණු හමුවේදී, රැස්වීමේදී රංජිත් සොයිස මන්ත්‍රීවරයාත් මේ විශ්වාස භංගයට මුලින් අත්සන් කළේ නෑ. ඒකට හේතුව රතන හාමුදුරුවෝ විශ්වාස භංගයක් කියලා මේක සඳහන් කරපු නිසා කියලා ඔහු කිව්වා. පස්සේ මේක හැමෝම එකතු වෙලා ගියන විශ්වාස භංගයක් බව ඒ සාකච්ඡාවේදී තහවුරු වුණා. කොහොමනත් අත්සන් 64ක් ලිඛිතව යොදලා තිබුණා. විදේශගත වෙලා ඉන්න ප්‍රසන්න රණතුංග සහ සනත් නිශාන්ත කියන මන්ත්‍රීවරු ලිපි මගින් කථානායකවරයාට මේ විශ්වාස භංගයට තමන් එකගයි කියලා සඳහන් කරා කියලා කියවෙන අනුව 66 දෙනෙක් විශ්වාස භංගයට පක්ෂව තමන්ගේ අත්සන් යොදලා හෝ ලිපි මගින් තහවුරු කරලා තියෙනවා. ඒ විශ්වාස භංගයේ උදේ ගම්මන් පිළ මන්ත්‍රීවරයා කථානායකවරයාට පහුගිය 16 වෙනිදා බාර දුන්නා. මේ සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්න අතුරේ රතන ස්වාමින් වහන්සේ අත්සන් කරලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා විපක්ෂයට එකතු වුණු අශෝක් ප්‍රියන්ත සහ ආනන්ද අලුත්ගමුගේ කියන මන්ත්‍රීවරුන් මේට අත්සන් යොදලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු එකුවේ තමන් ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා මේ පිළිබඳව තීරණයක් ගන්නවා කියලා යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් විදිහට මේකට තියෙන එකඟ තව මොකක්ද කියලා කිව්වේ නැහැ. නමුත් එස්.වී. දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමති පාලසා, නිශාන්ත මුතුවෙට්ටිගම කියන මන්ත්‍රීවරු මේ විශ්වාස භංගයට අත්සන් කරලා තිබුණා. දෙමළ ජාතික සංධානයේ නියෝජනය කරමින් ඉඳලා පහුගිය දිනවල විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමත් එක්ක එක්කාසු වුණු වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සංධානය නියෝජනය කරපු ඔහුත් මේට අත්සන් කරලා තිබුණා. කොහොමුණත් කරුණු 10ක් යටතේ චෝදනා ගොනු කරමින් තමයි රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාට එරෙහිව මේ විශ්වාස භංගයේ කථානායකවරයාට බාර දුන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා සමග විපක්ෂයේ කණ්ඩායම එකතු වෙලා පවත්වපු සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයා අම්මා කරේ මේ වටා ගෙතුණු කතාවලට එකරම් එකඟ නොවි දෝෂාරෝපණය සිද්ධ කළ ආකාරයක් අපි දැක්කා. මොකද දැන් නිමල් අංශ මන්ත්‍රීවරයාත් මේ දිස්සහන් කරලා තිබුණේ කතෝලික ජනතාවට ප්‍රහාර එල්ල වුණා මේ සිදුවීමෙන් තමන් කතෝලික ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරේ තමන්ටත් නිසියාකාරයෙන් විශ්වාස භංගය පිළිබඳව දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැහැ කියලා එවැනි වාතාවරණයක් ඇතුලේ විශ්වාස භංගය රක්ෂණ කරපු අයගේ නාමලේඛන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් එක්ක තමන්ට එය තමන්ගේ කීර්ති නාමයට හෝ ඒ මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙනවා කියන එක ලංසා මන්ත්‍රීවරයා මතු කරලා තිබුණා. මේ සියල්ල පදනම් කරගෙන මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා තරුණ මන්ත්‍රීවරුන්ට යම් දෝෂාරෝපණයකුත් සිද්ධ කරලා තිබුණා. මේවා සමාජ මාධ්‍යයට එකතු කරන්න එපා. ඒත් එක්කම මහින්ද රාජපක්ෂ මැතිතුමා මේකට අකමැති, බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේකට කැමති නෑ වගේ අදහස් සමාජගත වෙලා තිබුණා. ඒවා වැරදි. අපි හැමෝම මේකට කැමති, මේක ගේන්න ඕන විශ්වාස භංගයක් කියන අදහස මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ කණ්ඩායම ඉදිරිපත් කරලා තිබුණා. උදේගම්මන් පිළ මන්ත්‍රීවරයාත් මේ විශ්වාස භංගය බාර දීමෙන් පස්සේ මාධ්‍යක අදහසක් වල කිව්වේ මේ වගේ පුංචි කාරණාවලට මහින්ද රාජපක්ෂ මහත්මයා අත්සන් නොකරත් ඡන්දය ලබා දෙනකොට පාර්ලිමේන්තු කණ්ඩායමක් විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඡන්දයක් මේකට ලැබේවි කියලා ඔහු සඳහන් කළා.
හැමෝම අහනවා ඇයි මේ විශ්වාස භංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්සන් කරේ නැත්තේ කියලා. එතුමා මේ රටේ විපක්ෂ නායකයා. දැන් එතුමාගේ අත්සන තැබිය යුත්තේ එතුමාගේ තනතුරට ගැළපෙන විශ්වාස භංග යෝජනාවකදී පමණයි. නමුත් එතුමා අනිවාර්යයෙන්ම විශ්වාස භංග යෝජනාවට ඡන්දෙ විමසන අවස්ථාවේ ඊට පක්ෂව ඡන්දෙ ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
එමනම් ඉතින් තනතුරට ගැළපෙන විශ්වාස භංග මොනවද? ජනතාවට ප්‍රශ්නයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ තමයි මුලින්ම මේ යෝජනාව අරගෙන ආවේ. ඊට පස්සේ දැන් උන්වහන්සේ සම්බන්ධව ඊයේ දවසේදී අදහස් ප්‍රකාශ කරමින් කියනවා මේට අවශ්‍ය සාක්ෂි උන්වහන්සේ ළඟ තියෙනවා, ඒවා අවශ්‍ය අවස්ථාවේදී ඉදිරිපත් කරන්න පුළුවන් කියලා.
මේ විශ්වාස භංගයට සහාය නොදෙන සියලු දෙනාම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි. සම මහජනතාව ඔවුන්ට නියම පිළිතුරු ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සියලුම සාක්ෂි තියෙනවා. මෙතුමගේ ඇමති බලතල තටු ගැලෙව්වට පස්සේ එතුම අනිවාර්යයෙන්ම හිරේ යන සිද්ධ වෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි ළඟ ඇති තරම් සාක්ෂි තියෙනවා.
දැන් එතකොට රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආපු මේ විශ්වාස භංගයට එකතු කළ තියෙන කරුණු මොනවද?
ඔව්, කරුණු වශයෙන් සඳහන් කරලා තියෙනවා අත්අඩංගුවට ගත්තු සැකකරුවන් නිදහස් කරන්න හමුදාපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවක්. සිනමන් ග්‍රෑන්ඩ් බලාගෙන මරණ බෝම්බ ප්‍රහාර එල්ල කරපු බෝම්බකරුවා පවත්වාගෙන ගියපු වැල්ලම්පිටියේ තඹකම්හලට සම්මත පටිපාටියෙන් තොරව පතරම් කොපු සැපයීම, ඒත් එක්කම වැල්ලම්පිටියේ තම කර්මාන්ත ශාලාවේදී අත්අඩංගුවට ගත්තු නව දෙනා ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අධිකරණ ඉදිරිපත් නොකර ඇත ලබා ගැනීමට සලස්වන ආකාරයට කටයුතු කරලා දේශපාලන බලපෑමක් ඇති කරපු බවට සාධාරණ සැකයක් ඇතිවීම, ඒත් එක්කම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ භාණ්ඩාගාරිකවරයා SKP අලහුදීන් ත්‍රස්තවාදී තොරතුරු දැනගෙන ඉඳලා ඒක ආරක්ෂකංශවලට හෙළි නොකර සිටීම, ඒත් එක්කම රිෂාඩ් බදියුදීන් අමතිවරයාගේ ප්‍රබල හිතවතෙක් වන මොහමඩ් ඉබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනා මරාගෙන මැරෙන ත්‍රස්ව කරුවන් ලෙස කටයුතු කිරීම, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ රාජ්‍යසභා මන්ත්‍රීවරයෙකු ඔහු රිෂාඩ් බදියුදීන් අමතිවරයාගේ සම්බන්ධ කරන ලේකම්වරයෙක් විදිහට පෙනී සිටීම, ඒත් එක්කම උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි මෞලවරයෙක් ත්‍රස්වාදී සැකකරුවෙක් විදිහට අත්අඩංගුවට ගැනීම, අමතිවරයාගේ සහෝදරයෙක් වන රිස්කාන් බදියුදීන් යුද හමුදා අත්අඩංගුවට අරගෙන මන්නාරම් පොලිසියට බහර දීමෙන් පස්සේ උසාවියට ඉදිරිපත් නොකර බලපෑම් මත නිදහස් කිරීම, පාස්ගුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ඇමතිවරයා විසින් අනිසි බලපෑම් කරලා තියෙන බවට ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන් පවසන තොරතුරු මත සමාජයේ ප්‍රබල මතයක් මතුවීම, ඒත් එක්කම ඇමතිවරයා සහ ත්‍රස්තවාදීන් අතර ප්‍රබල සම්බන්ධයක් ඇති බවට මතුවන සැකය පැහැදිලිව තහවුරු වෙලා තිබියදී පොලිසිය ඒ පිළිබඳව මෙතෙක් ප්‍රශ්න කිරීමට අසමත් වීමෙන් එතුමා ඇමති දුරේ දැරීම විමර්ශන කටයුතු සඳහා බාධාවක් බව පෙනී යාම කියන කරුණු 10 යටතේ තමයි මේ විශ්වාස භංගය රිෂාඩ් බදියුදීන් නැමැතිවරයාට එරෙහිව කථානායකවරයාට බහර දීලා තිබෙන්නේ.
දැන් මීළඟට තවත් විශේෂිත කතාබහක් නිර්මාණය වෙමින් යන වග අපට දැනගන්නට ලැබෙනවා. පසුගිය දවස්වල මේ ඇතිවුණු බෝම්බ පිපිරීමත් එක්ක යම් යම් කාරණා මතභේදාත්මක කාරණා විදිහට සමාජයේ කතාබහ වෙනවා. විශේෂයෙන්ම මද්‍රාස පාසල් ක්‍රියාත්මක වන ආකාරයේ බුර්කාව සම්බන්ධව දැන් නැගෙනහිර විශ්වවිද්‍යාලය බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ශරියා විශ්වවිද්‍යාලය කියලා. දැන් ඒ වගේ විශ්වවිද්‍යාල පෞද්ගලික භාරකාරත්වයක් යටතේ පවත්වාගෙන යාම කියන කාරණාව ශරියා නීතිය වගේ නීති මේ අරාබි භාෂාව වගේ දේවල් උගන්වීම සම්බන්ධව වන යම් යම් මතභේදාත්මක කාරණා පිළිබඳව රටම සාකච්ඡා කරමින් තිබුණා. විවිධ මතවාද තිබුණ මේ සම්බන්ධව මේ හැම එකකටම රටේ නීති යටතේ පොදු නීතියක් ගෙනීමට බලාපොරොත්තු වෙන තත්වයක් පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා කියලායි දැනගන්නට ලැබෙන්නේ. මොකක්ද මෙහි දැන් තත්වය?
ඔව් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙලාවේ පෙරමුණ ආරකට තිබෙනවා ත්‍රස්තවාදය අන්තවාදය පරාජය කරලා රට ඇතුලේ පොදු නීති පද්ධතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් එකඟ කරවා ගැනීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ඒ අනුව ඒකේ මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කරපු යෝජනාවලිය ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභාවේ සභාපතිවරයා වන මලික් ජයතිලක මන්ත්‍රීවරයාට බාර දීලා තිබෙනවා. මේ පිළිබඳව ජනාධිපතිවරයා, ග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, ජාතික හෙළුවරුමේ දෙමළ ජාතික සංධානය ඇතුළු පක්ෂත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සෙසු පක්ෂ සමග මේ සතිය ඔවුන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කළා. කෙටි කාලයකින් පාර්ලිමේන්තුවට මේ යෝජනාවලිය ගෙනෙනවා කියලත් ඔවුන් අදහස් කරා. මේ මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ ජාති ආගම් වශයෙන් වෙන් වෙන්ව පක්ෂ ඇති නොකිරීම, මුහුණු ආවරණය වන බුර්කා වෙන ඇඳුම් භාවිතය තහනම් කිරීම, මද්‍රාස් අපාසල් රජයට පවරා ගැනීම, ශරියා විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පාලනයට ගැනීම, වෙන වෙන ආගම් සඳහා අමාත්‍යාංශ ඇති නොකිරීම, සියලු ජාතීන් සහ ආගමිකයන් සඳහා පොදු නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම වැනි කරුණු මේ හරහා ගෙන එන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ යෝජනා මාලාව යටතේ.
ඔව් ඒත් එක්කම මේ බොහෝ දෙනෙක් දැන් මේ වෙනකොට හඳුන්වන නාමය බවට පත්වෙලා තියෙන ශරියා විශ්වවිද්‍යාලය කියලා නැගෙනහිරමේ ආරම්භ කරන්නට සූදානම් වෙන මේ අධ්‍යාපනික ආයතනයේ විශ්වවිද්‍යාලය පිළිබඳව දැන් ඒ සම්බන්ධව මතභේදාත්මක කතාවක් තිබුණානේ මේකට රජයේ මැදිහත් වෙන්නට ඕන රජයට පවර ගන්නට ඕන කියලා ඒ සම්බන්ධව යම් කිසි සූදානමක් තියෙනවද?
දැන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ උසස් අධ්‍යාපන ආංශික කාරක සභාව සකස් කරපු වාර්තාවක් තිබෙනවා. ඒ වාර්තාව ජූනි මාසේ පළවෙනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා එම කාරක සභාවේ සභාපතිවරයා විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී හෂු මාරසිංහ මන්ත්‍රීවරයා සඳහන් කළා. කොහොම වුණත් මේක මේ විශ්වවිද්‍යාලය රජයට පවර ගන්න බැහැ කියලා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා පසුගිය දවසේ ප්‍රකාශයක් කළා. ඒ පිළිබඳව අදහසක් කොමින් ආසුමාර සිංහ මන්ත්‍රීවරයා කිව්වේ එහෙම කියන්න බෑ, මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ කවුරු හරි ඊට වගකීමක් දෙන්න ඕනේ එහෙම ප්‍රකාශයක් කරනවා නම් එහෙම නෑ. කිසියම් කාරණයක් වෙනුවෙන් මේ වගේ ආංශික කාරක සභාවක් විසින් පරීක්ෂණ සිද්ධ කරලා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ වාර්තාව ඒක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා සති 6කින් ආයිමත් පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න ඕන ඒ සම්බන්ධයෙන් පත්වේ මොකක්ද කියලා. ඊට පස්සේ ආංශික කාරක සභාව සමාජය දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. පස්සේ සභාව තීරණයක් අරගන්නවා, ආංශික කාරක සභාව තීරණයක් අරගන්නවා අවශ්‍ය නම් රජයට පවරා ගන්න. ඉතින් එවැනි දෙයක් වුණත් කරන්න සූදානම් කියලා තමයි සඳහන් කළේ. අපි දැක්ක ඊයේ දවසෙත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා මේ පිළිබඳව අදහස් දැක්වීමක් කළා. හේදී ඔහු කිව්වේ මේ විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම තමයි සිදු කළ යුත්තේ කියලා ඔහුගේ අදහස විදිහටත් ඔහු සඳහන් කළේ.
MLAM හිස්බුල්ලා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළා තිබුණා. මේ ඔහුගේ අදහස
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අපි සබ්ජෙක්ට් 9ක් දීලා තිනවා. අපිට කිසිම අදහසක් නෑ. අපි කොහෙවත් කියලාත් නෑ ශරියා උගන්වනවා කියලා. ඒක සම්පූර්ණ වැරදි ප්‍රචාරයක්. කිසිම ආගම් සබ්ජෙක්ට් එක උගන්වන්නේ නෑ. එහෙම උගන්වනවා නම් අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැති අරගෙන තමයි කරන්නේ. මේක දෙනට රජයේ පවරා ගන්නට බෑ. මේක තියෙන්නේ අපේ පෞද්ගලික ආයතනයක්. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගැසට් කරලා නෑ. ඒ නිසා අපි කිව්වා වහම ඔයගොල්ලන් ගැසට් කරන්න. ආණ්ඩුව යෝජනාව දුන්නොත් ඒ ගැන කතා කරන්න අපි ලෑස්ති.
ඒ අතරතුරේදී මේ තියෙන තත්ත්වය මේ මුස්ලිම්වරු සම්බන්ධව, ඉස්ලාම් දහම සම්බන්ධව, අන්තවාදය පිළිබඳව දැන් අපි කලින් කතාබහ කරපු ඔය මද්‍රාසා පාසල් බුර්කාව තවදුරටත් පවත්වාගෙන යන මේ වගේ කාරණා සම්බන්ධයෙන් මේ මුස්ලිම් ජන සමාජයෙන්ම කතිකාවතක් ඇති විය යුතුයි කියන කතාවත් සමාජයෙන්ම එන්නට පටන් ගත්තා. ඒකට හොඳ ප්‍රවණතාවක් අපි දුටුවා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දැනට නියුතු වෙලා සිටින මුස්ලිම් පසුබිමක් සහිත මැති ඇමතිවරුන් එකතු වෙලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා තම තමන්ගේ අදහස් දැක්වුවා. මා කෙටියෙන් දැනගන්නට කැමති එතනදී ඔවුන් මතු කරපු විශේෂිත අදහස් පිළිබඳවත් මනෝජ්.
අපි දැක්ක මේ සඳහා සහභාගී වෙලා හිටියා කබීර් හෂීම් ඇමතිවරයා, ඉමිතියස් බාකිර් බාකර් හිටපු ඇමතිවරයා, ඒත් එක්කම ෆේරියල් අශ්රොෆ් හිටපු අමාත්‍යවරිය, ඒත් එක්කම අලි සබ්‍රී නීතිඥවරයා. මේ අය එකතු වෙලා සඳහන් කළේ සාමාන්‍ය සිංහල සමාජයත් එක්ක අනුගත වෙලා මුස්ලිම් සමාජයේ ජීවත් වීමේ අවශ්‍යතාවය. කබීර් හෂීම් ඇමතිවරයා කිව්වේ අන්තවාදී කණ්ඩායම් වල නැගී සිටීම ගැන බුද්ධිආශ කල්ැතිව තොරතුරු රැස් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමක් පෞගේ කාලේ සිද්ධ වුණේ නැහැ. මේක තමන්ගේ වගකීමක් කියලා තමන් මීට පෙර හිතුවෙත් නැහැ. නමුත් දැන් ඒ කියන්නේ කබීර් හෂීම් ඇමතිවරයා කියන විදිහට තමන් මේක තමන්ගේ වගකීමක් විදිහට අරගෙන කටයුතු කරන්න සූදානම්. කියන අදහස ඔහු මතු කළා. ඒත් එක්කම සුළුතරයක් කරපු ක්‍රියාකාරකම සමස්ත තමන්ගේ ජන කණ්ඩායමටම එල්ල කරන්න එපා කියන දේ ඔහු කිව්වා. ඒත් එක්කම ඉමිතියස් බාකිර්මාකර් ඇමතිවරයාත් අදහස් දක්වමින් කිව්වේ මේ කණ්ඩායම් මුස්ලිම් අය දාලා ප්‍රහාරයක් එල්ල කරද්දී ඔවුන් හිතන්න ඕන ඊළඟට මුස්ලිම් අයටත් ආයෙම ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. ඉස්ලාමික ගැන්වීම් වලින් පිටපැනලා මේ වැඩ කරලා තියෙනවා, ඒ අය අත්අඩංගුවට ගන්න කියලා කිහිප විටක් පැමිණිලි කරලා තියෙනවා. නමුත් ඒක නොසැලකිල්ලක්ද වෙන හේතුවක්ද කියලා තමන් දන්නේ. ඒ වගේම ඔහු අදහස් කළා දැන් ඔය මේ මුස්ලිම් පාසල් වල ඉගෙන ගන්න දරු අධ්‍යාපනය ලැබලා එළියට ආවට පස්සේ සිවුරට ගරු කරන්න ඕන් දන්නේ, එහෙම වුණාට පස්සේ සමාජයේ සාමාන්‍ය සමාජයේ පැවැත්මට ප්‍රශ්නයක් වෙනවා කියන අදහස මතු කරයි යන ඔහු පොදු පාසල් පද්ධතියක් පිළිබඳ අදහස වෙන්න ඕනේ හරහා කියන්නේ නැත්තේ. ෆේරේ ලස්රොෆ් හිටපැමතිවරයත් කිව්වේ කොටි ත්‍රස්තවාදය නිසා අවුරුදු 30ක් විතර තමයි බැටකෑවා. නමුත් අපිට බෑ ආයමත් මේ දෙරණේ ලේ වපුරන්න කියලා ඇය සඳහන් කළා. ඒ වගේම අන්තවාදය ත්‍රස්තවාදය පෝෂණය කරන්න එපා කියන යෝජනාව ඇය කරා. අලි සබ්‍රී නීතිඥවරයා මද්‍රාසා පාසල් වැනිදී නියාමනය කිරීම, ඒ ගැන පනතක් අරගෙන එන එක, මේවා උගන්වන සිලබස්, ඒ කියන්නේ විෂය නිර්දේශයන් උගන්වන අය සම්බන්ධයෙන් කටයුතු කිරීම, ඒ වගේම බුර්කා වැනිදී සමාජයෙන් ඉවත් කිරීම, ඒ සඳහා ජමේතුල්ලම සංවිධානය වැනි ආයතන ඉදිරිපත් වීම වැනි කාරණා පිළිබඳව අවධානය යොමු කළා. ඉතින් මුස්ලිම් විද්වත් සමාජය ඇතුළෙන්ම මෙවැනි කතිකාවක් නිර්මාණය වීම මෙවැනි කාල සීමාවක වඩා වැදගත් බව දැනෙන්නේ. නමුත් ඒවා ක්‍රමයෙන් ප්‍රායෝගික තලයට ගෙන ඇවිල්ලා ආත්මක කිරීමයි වඩා වැදගත් වෙන්නේ.
මේ කාරණා අතරතුරේදී තවත් විශේෂිත කාරණාවක් කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා. ඒ තමයි දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉන්දියාව සහ චීනයට අදාළ ඒ ආයතනවල ආරක්ෂක කටයුතු ඒ රටවල් මගින්ම සකසා ගැනීමේ සූදානමක් පවතින බවට වන ආරංචි. ඇත්තට මෙහෙම තත්ත්වයක් තියෙනවද මනෝජ්?
ඔව්, පසුගිය දිනවල සිද්ධ වෙච්ච සිදුවීමේ කෝණ ඉල්ලීමක් කරලා තිබුණා. විශේෂයෙන්ම චීනය ක්‍රියාත්මක කරන පෝර්ට් සිටි ව්‍යාපෘතිය, ඒත් එක්කම ශැංග්‍රිලා හෝටලේ මේ වගේ තැන්වලට ආරක්ෂාව සපය ගන්න තමන්ට අවසර ලබා දෙන්න කියලා චීනය ඉල්ලීමක් කරලා තිබුණා. ඒත් එක්කම ඉන්දියාව ශ්‍රී ලංකාව ව්‍යාපෘති කිහිපයක් කරනවා. ඒ ඇතුළේ ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එවැනි ඉන්දිය ව්‍යාපෘති වලටත් ආරක්ෂාව ලබා දෙන්න තමන්ට අවසරය ලබා දෙන්න කියලා යම් ආකාරයෙන් ඉල්ලීමක් කරලා තිබුණා. අපි දැක්කනේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුත් සඳහන් කළා පෞද්ගලික ව්‍යාපාරවලට, හෝටල් වලට වගේ තැන්වලට ආරක්ෂාව ලබා දෙන්න බැහැව වගේ ප්‍රකාශයක්. ඉතින් මේවත් පාදක වෙන්නේ නැති, පදනම් වෙන්නේ නැති කොමුණක් ඔවුන්ගේ ව්‍යාපාර වෙත ආරක්ෂාව සපයා ගැනීම පිළිබඳව අවසරයක් ඉල්ලලා තියෙනවා. නමුත් ඊට ප්‍රතිචාර ලැබිලා නැහැ. නමුත් මේවා ක්‍රියාත්මක වීමේ බරපතලකමක් මම හිතන්නේ රටක් විදිහට අපි තේරුම් ගන්න ඕන. රටක ආරක්ෂාව රටේ ආරක්ෂක අංශ විසින් සකසනවා විනා එක කණ්ඩායම් වලට තම තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න දීම තුළ ඒ හරහා වෙන්න පුළුවන් වෙසනය පිළිබඳව මම හිතන්නේ ඒ අයත් යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත් කියලා හිතනවා. තවමත් මේක ඉල්ලීමක් විතරයි. නමුත් ඊට තාම ප්‍රතිචාර ලැබිලා නැහැ. ඔව්, එහෙම ඉල්ලීමක් තියෙනවා.
දැන් මේ සියලු කාරණා අතරතුරේදී මේ අප්‍රේල් 21 වෙනිදා පාස්කුවිරිදා බෝම්බ ප්‍රහාරය සිදුවෙලා දින කිහිපයකට පස්සේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා මේ ප්‍රතිත්‍රස්ත පනත බලාත්මක කළ යුතු බවට වන ප්‍රකාශය සිදු කළා. ඒක තාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විදිහට, ආන්දෝලනාත්මක තත්වයක් විදිහට ශ්‍රී ලංකාව තුළ දේශපාලනය තුළ කතාබහ වෙමින් තියෙනවා. අතර මේ ප්‍රතිත්‍රස්ත පනතක් අනවශ්‍ය බවට තමයි බොහෝ දෙනෙකුගේ මතය වෙලා තියෙන්නේ. හැබැයි අපි දැක්කා මේ එක්සත් ජාතික පක්ෂය තුළින්මත් මේ ප්‍රතිත්‍රස්ත පනත අනවශ්‍ය බවට වෙන ප්‍රකාශ. මේ සම්බන්ධව තියෙන වාතාවරණය මොකක්ද දැන් මේ වෙනකොට මනෝජ්?
ඔව්, දැන් විශේෂයෙන්ම වසර 30ක ලංකාවේ පැවැත්වෙච්ච යුද්ධය නිමා කළේ ප්‍රතිත්‍රස්ත පනත තිබිලා නෙමෙයි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුළේ මේ අවශ්‍ය විසඳුම් ලබා ගන්න පුළුවන් කියලා බොහෝ දිනක යෝජනා කළා. නමුත් අගමැතිතුමත් පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් විවාදයේදී අදහස් දක්වලා කිව්වේ අලුත් ගෝලීය ත්‍රස්තවාදයක් නිර්මාණය වෙලා තිබෙනවා, ගෝලීය ත්‍රස්තවාදයට ඔරොත්තු දෙන විදිහට කටයුතු කරන්න මේ ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගැනීම අවශ්‍යයි කියලා පාර්ලිමේන්තුවේ දිගින් දිගටම සඳහන් කළා. විපක්ෂ කණ්ඩායම මේට කොහෙවත් කැමති වුණේ නැහැ. ඔවුන් හැම විටම කිව්වේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත ශක්තිමත් කරොත් හොඳයි කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා පහුගිය සිකුරාද දවසේ ප්‍රසිද්ධියේ තමන් කියන්නේ කසේරුකාව කෙලින් තියාගෙන මේ ප්‍රකාශයක් කරන්න ඕන කියන වචන ටිකක් කියලා ලංකාවේ ප්‍රතිත්‍රස්ත පනත ගැනීම සුදුසු නෑ කියලා ඔහු අදහස් දක්වමින් කිව්වා. ඒක විශේෂ අවස්ථාවක්, සයිත් ප්‍රේමදාස මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදිහට තමන්ගේ නායකයා ඉල්ලන යෝජනාව යම් ආකාරයකින් අභියෝගයකට ලක් කරපු ආකාරයක් තමයි අපි දකින්නේ ඒ ඔහුගේ රහස ඒ අනුව.
දැන් මේ 21 වෙනිදා තස්ත ක්‍රියාවත් සමග ගෝලීය තස්ත්‍රාදය අපේ රටේ ආරම්භ වීම තුල මම විශ්වාස කරනවා අපි යෝජනා කරපු ප්‍රති තස්ත පනත අපි නතර කරන්නට ඕනේ. 30 වසරක ඒ තස්ත යුද්ධය අපිට ජයග්‍රහණය කරන්නට ඉවහල් වුණු තස්තවාදයේ වැළැක්වීමේ පනත අපි එලෙසම තබා ගන්නට ඕනේ. ඒ නිසා ප්‍රති තස්ත පනත සහ මුලින්ම අපි අකුණා ගන්නට ඕනේ.
හොඳයි, දැන් ඕකට ප්‍රතිචාරයක් ලබා දුන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මෙන්න මේ ආකාරයට.
දැන් මේ ප්‍රතිත්‍රස්ත පනත ගේන මූලික වුණේ 2015/9/29 වෙනි දින ජිනීවාහි මානව හිමිකම් කොමිසමට මංගලසමර විදේශ අමතිවරයා හැටියට ඉඳගෙන එකඟ වෙච්ච මහජන ආරක්ෂක ආඥා පනත නැවත සමාලෝචනය කරන්න, ඒ වගේම අලුතෙන් එකක් පනවන්න. ඒ අනුව තමයි මේක හැදුවේ. ඒ නිසා මේ ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවේ මේ ඊයේ පෙරේද නෙමෙයි, අපි දැක්ක පෙරේද. ගරු සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා අම්පාරේදී කියනවා ප්‍රතිත්‍රස්ත පනත අකුලා ගන්න. ඒක එතුමට බොහොම ලේසියෙන් පුළුවන්. එතුමගේ නායකයාට කිව්වහම ප්‍රශ්න ඉවරයි. රටට කියන්න ඕනේ. එතුමා කිව්වා ගෂීරු කවුද තියෙනවා කියලා. ගෂීරු කවුද තියෙනවා බා පෙන්නන්න දැන්.
ආරංචියක් ලැබෙනවා මනෝජ්, මේ අර සයින්ද මරුදු ප්‍රදේශයේදී සිදුවුණු පුපුරවා ගැනීමේදී නැෂනල් තව්හිද් ජමාත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සමාජිකයන් කීප දෙනෙකු මිය ගියා. ඒ වගේම පාස්කිරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොලකරු විදිහට සැලකෙන සාරාන් හෂීම්ගේ බිරිඳ සහ දියණිය තුවාල ලැබලා සිටියේදී පොලිස් අත්අඩංගුවට ගැනුණා. දැන් ඊට පස්සේ වාර්තා වුණු තොරතුරු තමයි මේ ඇත්තටම මේ සාරාන් හෂීම් මිය ගියාද කියන කාරණය සනාථ කරගන්නට මේ දියණියගේ DNA පරීක්ෂණයකුත් සිදු කරනවා කියලා. ඒ සම්බන්ධව යම් කිසි තොරතුරක් ලැබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි අපි ප්‍රසිද්ධ ජනමාධ්‍ය නම් කතා බහ වෙනවා දැක්කනේ. ඔබට වාර්තා වෙනවද යම් තොරතුරක්?
ඔව්, මේක නිල වශයෙන් මේ සම්බන්ධයෙන් වන වාර්තාව ලබා දීලා නැහැ තවම. අධිකරණය තමයි මේ නියෝගය ලබා දුන්නේ මේ සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කරන්න කියලා. නමුත් රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලදී යම් ආකාරයකින් බොහෝ දුරට DNA පරීක්ෂණ හරහා මේ ගැළපීමක් තිබෙන බව තමයි දැනට අපිට තොරතුරු වාර්තා වන්නේ. මේ පිළිබඳව රාජ්‍ය රස පරීක්ෂකවරයා හිතන්නේ මේ සතියේදී අධිකරණයට මේ වාර්තාව බොහෝ දුරට ඉදිරිපත් කරන්න ඉඩ තිබෙනවා.
හොඳයි මනෝජ, අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේදී ශ්‍රී ලංකා විදේශ පාලනයේ සහ ජන සමාජයේ සිදුවන සුවිශේෂතා පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කරන අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් බොහොම ස්තුති. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු. ආයුබෝවන්.
බොහොම ස්තුතියි සහාය.
SBS සිංහල වැඩසටහනේ විශේෂාංග දැන් Facebook තුලිනුත් පිවිසෙන්න. SBS Sinhalese Facebook පිටුවට.
sbs.com.au